ඒතං සන්තං ඒතං පඤ්ඤිතං සබ්බං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන අපහැර දැමීම සංහාවක්ෂය කිරීම නැවැත්ම නම් වූ විරාගේ නැවැත්ම නම් වූ නිරෝධේ මුලීම නම් වූ නිබ්බාන අතිපූජනීය මහා උපාධ්‍යාය මාණිපානන් මහන්සී ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයේ නමතරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ විධිවන දේශනාවයි අදට පැවැත්වෙන ඉතිරි තිබෙන්නේ සම්ප්‍රායික නම් වූ මරණින් මතු තත්ත්වය පිළිබඳව ධිට්ඨධම්මික වශයෙන් මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ දැනුමක් ලබා ගත හැකිවීම නිර්වාණ බෝධිය පිළිබඳ ආශ්චර්යවත් ධර්මතාවක් හැටියට අප පසුගිය දේශනාවේදී විස්තර කළා. ditthaya dhamme sayan abhinnya sacchikatva ditu damyehi dima sokiya abhinnyaven sakshat kota yana paathaya nitharama sutra deshanawada sandahan wenney me maranin matu tattwaya gana siyasin dutuwak men vimukta buddhalayaata sahathika wiya haki nisai නත්තිදානි පුනබ්භවෝ දැන් ඉතින් නැවත භවයක් නැත සීනා ජාති උපත ඛේරිය වැනි උදාන පාඨ උදාන වාක්‍ය පීති වාක්‍ය ප්‍රකාශ කිරීමට බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් හැකි වුණේ භව නිරෝධය පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් භව නිරෝධය ප්‍රත්‍යක්ෂයෙන්ම මේ ජීවිතයේදීම දැනගත හැකි වීම නිසායි ඒ ප්‍රත්‍යක්ෂය තුලින්ම උන්වහන්සේලා සියලු වේදිතයන්ගේ සියලු වේදිතයන්ගේ සිසිල්වීම නම් වූ එක්තරා අවේදිත සුඛයක් අත්දකින්නවා. ඒක නිසා තමයි නිවන අවේදිත සුඛයක් හැටියට හඳුන්වන්නේ. ජීවිතයේ කෙළවර මරණ අවස්ථාව ලැබෙන විට මේ රහතන් වහන්සේලා මේ විමුක්ත පුද්ගලයන් මරණ වේදනාව හමුවේ පවා නොදැලෙන අකුප්පා චේතෝ විමුක්තිය ඉදිරි මේ අකුප්පා චේතෝ විමුක්තිය ඉදිරිපත් කිරීමෙන් මරණයට කලින්ම උන්වහන්සේලා අමරණීය වෙනවා මරණයෙන් පසුව නොවේ මේ අකුප්පා චේතෝ විමුක්තිය ගැන බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඉතාමත්ම උත්කෘෂ්ඨ අන්දමින් වර්ණනා කරලා තිබෙනවා ඉතාමත්ම උතුම්ම සැපේ හැටියට උතුම්ම ඥානයේ හැටියට උතුම්ම ණය නැති බව හැටියට විස්තර කරලා තිබෙනවා ඉදුම් වශයෙන් කියතොත් අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ ධම්මික වග්ගයේ එන ගාථා දෙකක් තස්ස සම්මා විමුක්තස්ස ඥානං වේසෝති සාධිනෝ අකුප්පාමේ විමුක්තිති භව සංයෝජනක්ඛේ ඒතං කෝ පරමං ඥානං ඒතං සුඛමනුත්තරං අසෝකං විරජං ඛේමං ඒතං ආනන්‍යමුක්තමං මැනවින් විමුක්ත වූ ඒ සාධී පුද්ගලයාට ඒ එසේ එහෙව් පුද්ගලයාට ඒ ස්ථිරසාර පුද්ගලයාට සත්සන්නමා විමුක්තස්ස ඥානං වේහෝති ඒ අකුප්පානේ විමුක්ති භව සංයෝජන ක්ෂේවීමෙන් මගේ විමුක්තිය අකෝප්‍යයයි අචලයයි යන ඥානය ඒකාන්තයෙන්ම වෙයි ඒතං කෝ පරමං ඥානං මේ පරම ඥානයයි මේ උතුම්ම ඥානයයි ඒතං සුඛමනුත්තරං මේ අනුත්තර සැපයයි අසෝකං විරජං ඛේමං නිශෝකී වූ කෙලෙස් රජ සහිත වූ ආරක්ෂා සහිත වූ මේ තත්ත්වය ඒතං ආනන්‍ය මුත්තමං මෙය උතුම්ම වූ ණය නැති බවයි මේ ණය නැති බව කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා ණය නැති බව ප්‍රකාශ කරන සමහර අවස්ථාවල් වල මේ සිව්පස පරිභෝගය සම්බන්ධයෙන් ණය නැති බව තුති වෙනවා ඒක නෙවෙයි මෙතන කියවෙන්නේ තැන්වල නිවනටම උපපදයක් හැටියට නිවනම හඳුන්වන වචනයක් හැටියට යොදනවා ආනන්‍ය කියන වචනය. ඒකට හේතුව පුළුමහත් සංඛාරයේම එකම ණයක්. කවදාවත් ගෙවල නිම කරන්නට බැරි විදිහ ණයක්. පොලිසයිතව ගිනි පොලිසයිතව ගෙවන්නට වෙන විදිහ ණයක්. නමුත් එබඳු ඒ කියන්නේ කර්මයක් කර්ම විපාකයක් ගැන කලකලා බලනකොට ඒ විදිහ කවදාවත් කෙලවර කළා ගෙවල නිම කරන්න බැරි ණයක් වගේ. ඒ නයින් තව මේ රහතන් වහන්සේලා විමුක්ත වෙනවා අර කර්ම ක්ෂය කිරීමෙන් කර්ම බීජ ක්ෂය කිරීමෙන් ඒ වගේම මේ ජීවිතයට මේ ජීවිතෙන් එහාට කර්ම විපාක ඵල දීමට ඉඩ නොතැබීමෙන් අර රතන සූත්‍රයේ එහෙම කියවෙන කීනං කුරාණං නවන්නත්ථි සම්භවං කියන පාඨයෙන් අපිට ඒක ඒකත් මේ අනුව තේරුම් ගන්න පුළුවන්. පරණ ණය ඔක්කොම ගෙවල ඉවරයි. නවන්නත්ථි සම්භවං තවත් ණය වෙන්නෙත් නැහැ. මෙන්න මේ විදිහේ தත්ත්වය. එතකොට මෙන්න මේ අකුප්පාජේ දෝ විමුක්තියේ ඒ විශිෂ්ටත්වයයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හිතන්න බැරි විදිහේ ඥානයක්. මරණින් මතු தත්ත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම. නිවන පිළිබඳ සාකච්ඡා හැමයකටදීම වගේ ඉතාම සියුම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇටියට ඉදිරිපත් කිරීමේ විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු தත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න කෙටි පිළිතුරක් අපි ගිය දේශනාවේදී ජීවර දේශනාවේදී දැක්ුවා. උදාන පාළි අවසාන වෙන අවසාන ගාථා දෙකෙන් ඉතාමත්ම විශිෂ්ට අන්දමින් මම ඒ උදාන ප්‍රීති වාක්‍ය පිළිබඳ සංග්‍රහය ඒ ධර්ම ග්‍රන්ථයේ කෙලවර වන්නේ ඒ අවසාන ගාථා දෙක අපි නැවතත් මතක් කරගන්න. අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ අනුපුබ්බූත සංතස්ස යථාන ඥායතේ ගති ඒවං සම්මා විමුක්තානං සාම බන්ධෝගතාරිනං පඤ්ඤා බේතුං ගති නද්ධි පත්තානං අචලං සුඛං. අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ සලනු ලබන්නා වූ ඝන යකඩ පිඩක් මෙන් දැල්වෙන ගින්නක් ක්‍රමයෙන් නිවී ගිය පසු එය ගිය අතක් දැනගත නොහැකි වේද එසේම කාම බන්ධන නැමැති සැඩවතුරු පහරින් එතරව මැනවින් විමුක්ත වූ විමුක්තව අචල සුඛයට පත් වූවන් ගිය අතක් පෙන්නුම් කළ නොහැකිය. මේ අවසාන පදය විශේෂයෙන්ම වැදගත්. අඤ්ඤාපේතුං ගති නත්ථි පත්තාන අචලං සුඛං. අචල සුඛයට පත් වූවන් ගේ ගතිය ගිය මඟ ගිය පාර පැනවිය නොහැක. මේ අචල සුඛයන් කියලා අචල සුඛ හැටියට මෙතන හඳුන්වලා තිබෙන්නේ අර කියාපු අකුප්පා චේතෝ විමුක්තියමයි. අකුප්පා කියන්නේ අපෝප්‍ය. කුපිත නොවන, නොතෙල් වෙන. අකුප්පා චේතෝ විමුක්තියමයි. එතකොට මේ පදයෙන් හොඳටම පැහැදිලිවම කියවෙන්නේ ඒකේ නියමාර්ථය මරණින් මතුව එසේ විමුක්ත වූ රහතන් වහන්සේලාගේ ගිය අතක් දැක්විය දක්වන්නට බෑ. හරියට අර ගින්නක් ගිනිදැල්ලක් කියලා කියනකොට හරියට මේක ඝන සංඥාව අනුව ඇති දෙයක් හැටියට හැඟෙන්නේ. නමුත් එබඳු මේ ගිනිදැල්ල පවා ඒ දරණු නැතිවීමෙන් නිවි ගියාට පස්සේ ගිය දිශාවක් අහවල් දිශාවට ගියයි කියලා කියන්නට බෑ. අන්නේ ඒ වගේම ගිය දිශාවක් ගිය අතක් දැක්විය නොහැකි කියන එකයි මෙතන මේ පඤ්ඤාපේතුන් ගති නැති කියන එකේ අදහස. මේ අර්ථය මෙහෙම වුණත් බොහෝ දෙනෙකු උත්සාහ කරනවා මේ ඊට වඩා වෙනස් අර්ථයක් මේන් මතු කරගන්න. පඤ්ඤාපේතුන් ගති නැති කියන එකේ මේ ගති කියන වචනය අනුව සමහර කෙනෙක් කල්පනා කරනවා අටුවාචාරින් වහන්සේලා පවායතම් අවස්ථාවල්වල දිව්‍ය මනුෂ්‍යයදී පෙන්නුම් කළ හැකි ගති විශේෂයකට උත්පත්ති විශේෂයකට නොපැමිණෙන නමුත් රහතන් වහන්සේලා යම්කිසි විස්තර කරන්න බැරි කියලා දෙන්න බැරි යම්කිසි තැනකට රහතන් වහන්සේලා යනවයි කිය. උච්ඡේදවාදයකට බය නෝ එහෙම ඒ විදිහ අදහසක් ඉදිරිපත් කරා. මේක මේ අටුවාවලක් තියෙන බව තමයි නිදසුනක් තමයි දැන් ධම්මපදයට කතාවේ. ඒ කෝදවග්ගේ එක්තරා ගාථාවකට අටුවා වීමේදී ඒ ගාථාව අහිංසකා යේමුණයෝ නිච්ඡං කායේන සංඋතා තේයන්ති අච්චුතං ථානං යත්ථ දන්ත්වාන සෝචරේ. කයින් නිතර සංවර වූ ඒ අහිංසක මුනිවරු යම් තැනකට ගොස් ශෝක නොකේත්වල් එබඳු වූ ඒ අච්චුත තැනට, අච්චුත කියල කියන්නේ ගිලිහි නොයන තැනට, දිස්සා නොයන තැනට යෙත් පත්වෙත් කියන එක. මෙතැදි මේ අටුවාම අච්චුතන් කියන වචනය දෝරන්නේ සස්තතන් කියලා සාස්්‍යත සාස්ය සත්්‍යයට යනවා. ඒ අර යන්ති කියලා යන බවත් මෙතන කියව නිසා කල්පනා කරන්න ඇති මෙතන මේ කියන අච්චුත තත්වය අචල සත්්‍යය මේ මරණින් මතු ලබන එකක් හැටිය. නමුත් ඒකට අපි දැන් මේ ප්‍රකාශ කළ ආවරණයට තවත් සාධක හැටියට අපිට දක්වන්න පුළුවන් සුත්තිනිපාතේ පාරායන වර්ගයේ හේමක මානව පුච්ඡාවේ කියවෙනවා මේ මොකද්ද මේ අච්චුත පදේ කියන එක පැහැදිලිවම. ඉද දිත්ත සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පද මච්චුතං. හේමක මෙලොවම මේ දිත්ත සුත මුත විඤ්ඤාත දුක්වාසු දැනුන දැනගත් ආදී ඒ කියන ඉන්ද්‍රිය ආරම්මණයන් පිළිබඳව ප්‍රිය රූප ප්‍රිය ස්වරූප වූ දේවල් පිළිබඳව චන්දරාග විනෝදන චන්දරාගය පහ කිරීමම නිබ්බාන පද මච්චුක අච්චුත නම් වූයේ නිර්වාණ සද්ධිපදයයි. එතකොට මේ නුත් අපට පැහැදිලි වෙනවා මේ මරණින් මතු යම් කිසි ඒ ශාන්ත වූ අමරණීය වූ තැනකට යනවා නොවේ කියන එක. ඒ විදිහට එහෙම නොයෙකුත් දෙනා තර්කයක් ඉදිරිපත් කරන්නේ ඇත්ත වශයෙන්ම අර උච්ඡේද දෘෂ්ටියකට වැටේ කියලා ඒ බය නිසා. එහෙම බයක් ඇතිවෙන්න හේතුව මොකද? මේ භව තෘෂ්ණාවේ මැඩුම් ලෝකයාට මේ භව නිරෝධය පිළිබඳ දේශනාව බොහෝ බයගෙන දෙන විදිහ දෙයක්. මේ නිසාම තමයි අර ඒ අටුවාචාරින් වහන්සේලා වගේ මේ කාලෙත් ඒ අලුතෙන් හදාගත්තු උපමා දෙක අපි එදා දවසේ මතක් කළා. ඔය ඉබි උපමා ගෙඹි උපමා කියලා. අර මේ ජලයේ වතන මාළුවට හරි මාළුවට හෝ ගෙම්බට ඉස්ගෙඩියට ගොඩබිම කුමක්ද කියලා තේරුම් ගැනීමට අවශ්‍ය වුණාම ඉබ්බගෙන් හරි ගෙම්බගෙන් හරි ඒ ගොඩබිම ගැන අසනසන ප්‍රශ්නයට ඉබ්බටත් ගෙම්බටත් සිදුවෙන්නේ නැත කියන්නේ. ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ ප්‍රතිසංයුක්ත දේශනාවල නැත යන වචන රාශිය දක්වලා තියෙනවායි කියන එකයි ඒ අය තර්ක කරන්නේ. නමුත් අපි තේරුම් කළා ඒ විදිහට නෙවෙයි ඒවා තේරුම් ගත යුත්තේ කියන එක මේ භව නිරෝධය පිළිබඳ කාරණාවන් මේ පෙන්වුම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ සමහර මේ අලගද්දුම සූත්‍රයේ මධ්‍යම නිකායේ අලගද්දුම සූත්‍රයේ පැහැදිලිව ප්‍රකාශ කරනවා මා මේ දේශනා කරන ධර්මය භව නිරෝධය පිළිබඳව මේ දේශනා කරන ධර්මය අසලා මේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණී ඇතැම් මහණ බමුණන් මට අභූත චෝදනාවක් නගනවායි මම උච්ඡේදවාදීෙක් කියලා සතෝ සත්තස්ස විනාසං විභවං පඤ්ඤපේති කියලා මේ ඇත්තා වූ සත්‍යයකගේ ඇත්ත වශයෙන් සිටිනා වූ සත්‍යයකගේ උච්ඡේද විනාශය පෙන්වු කරනවා කියලා. ඒ වගේම ඒ ධර්මය අසලා ඇතැම් කෙනෙක් බොහොම ශෝකයට ක්ලාන්ත බවට පත් වෙනවායි වැළපෙනවායි උච්චිජ්ජස්සාමි නාමසු විනාස්තිස්සාමි නාමසු නතු නාම භවිස්සාමි ආදී වශයෙන් කියන්නේ මා විනාශ වෙනවලු මා උච්ඡේද වෙනවලු මා විනාශ වෙනවලු මා තරත් ඇතිවන්නේ නැතිලු කියලා ඒ විදිහට ශෝක කරන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට මේ විදිහට මේ රහතන් වහන්සේ නැත්නම් විමුක්ත පුද්ගලයා ගේ අවසාන විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය ගැන බුද්ධ කාලයේ නොයෙකුත් මේ මහණ බමුණන් අතර නොයෙකුත් විදිහේ තර්ක විතර්ක පැවතුණා. ඒ අය අතර මතයක් පැවතුණා විමුක්ත පුද්ගලයා යම්කිසි ශාසනයක විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය ගැන විවරණය කළ යුත්තේ සතරකොන් තර්කයක් අනුවය කියලා. මේ සතරකොන් තර්කය කියලා අපි මේ සිංහල වචනේ යොදාගත්තේ චතුෂ්කෝටි කියන එක. චතුෂ්කෝටි කොන් හතරක් ඇති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ සූත්‍ර දේශනාවල නිතරම සඳහන් වෙනවා. මොනවද? හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝතිච නහෝතිච තථාගතෝ පරම්මරණ නේව හෝති නහෝති තථාගතෝ පරම්මරණ මරණින් මතු තථාගතතෙම වෙයි ඉන්නවයි කියන එකයි. වෙයි මරණින් මතු තථාගතතෙම නොවේ ඉන්නේ එක මරණින් මතු තථාගතතෙම වෙයි සහ නොවේ මේ දෙකේම සම්බන්ධයක්. හතරවෙනි එක මරණින් මතු තථාගතයෙන්ම වෙයිත් නොවෙයි නොවෙයිත් නොවෙයි. ඒ කියන්නේ අපි මේක තේරුම් ගත හැකි ආකාරයට කිව්වොත් උනේ යම්කිසි ප්‍රශ්නයකට දිය හැකි පිළිතුරු සමූහෙමයි මේ හතර ඇතුළත පොතු කරලා තියෙන්නේ. හතර පොන් කියලා කිව්වේ ඒකයි. දැන් ඔබ කෝකෝ කියලා කියන එකත් කවුරුත් දන්නවා. ඒ දෙකේම තියෙනවා යම්කිසි ඒ දෙකෙන් එකක් ඇතුලේ එකකට අහු වෙනවා කියන එක. ඒ වගේ මෙතන හතරකට හතරක් හැටියට හතර පොන් ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. යම්කිසි දෙයකට එක්ක ඔව් කියන්න වෙනවා. එහෙම නැත්නම් නෑ කියන්න වෙනවා. එහෙම නැත්නම් ඔව් සහ නෑ එකතු කරලා කියන්න වෙනවා. එහෙම නැත්නම් ඔව්ත් නෑ නෑත් නෑ කියන්න වෙනවා. ඔන්න ඔය විදිහට චතුෂ්කෝටි ප්‍රශ්නයක් අනුවය මේ තථාගතවරයාගේ මරණින් මතු තත්ත්වය ගැන විවරණය කළ යුත්තේ කියන එක අදහස ඒ කාලේ මහණ බමුණන් පරිබ්‍රාජකින් අතර තියුණා. මේ මෙතන මේ තථාගත කියන වචනේ යොදන්නේ අපිට දැන් හුරු පුරුදු තථාගත කියලා කියනකොටම අපිට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් ඒ කාලේ මේ තථාගත කියන වචනේ එක්තරා පාරිභාෂික શબ્දයක් බවයි පෙනෙන්නේ. ඒ මහා බමුණන් තථාගත කියන වචනේ යෙදුවේ ඒ ඕනෑම ශාසනයක සමසනයක උත්තම පුරිසෝ පරම පුරිසෝ පරමපත්තිප්පත්තෝ යන්නේ හඳුන්විය හැකි උද්දලයා පිළිබඳවයි. ඒ කියන්නේ ඒ ශාසනයේ ඉගැන්වීම සම්පූර්ණ කළ. ඒ කෙලවර කළ උත්තම පුරිසෝ උත්තම පුරුෂයා පරම තත්වයට ගිය තැනැත්තා පරම ප්‍රාප්තිය උතුම් හැටියට සැලකෙන සත්වයට ගිය තැනැත්තා. මේ කාරණේ අපිට හොඳට පැහැදිලි වෙනවා සංයුක්ත නිකායේ අව්‍යාකට සංයුක්තේ කුතුහල ශාලා සූත්‍රයේ. ඒ සූත්‍රයේදී මේ වච්චකොත් කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ දැකීමට ඇවිල්ලා මෙන්න මෙහෙම කාරණයක් සැලකර සිටිනවා. බව ගෞතමයේ මේ පහුගිය දවස්වල කුතුහල ශාලාවේ ලොකු රැස්වීමක් තිබුණා. මේ මහාන බමුණන් පරිබ්‍රාජකයන් එකතු වෙලා ඒ රැස්වීම පවත්වන අතරේ අතුරු එක්තරා අතුරු කතාවක් ඔවුන් අතරේ පැනනැගුණා. මොකක්ද අතුරු කතාව? ඔවුන් මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. මේ පූර්ණ කස්සප කියලා ඉන්නවා බොහොම ලොකු ශ්‍රාවක පිරිසක් ඇති බොහොම ලොකු ශ්‍රාවක පිරිසකගේ ආචාර්යවරෙන් හැටියට සිටින ප්‍රසිද්ධ බොහෝ දෙනා විසින් හොඳයි පිළිගත්තු ශාස්ත්‍රවරයෙක්. ඒ ශාස්ත්‍රවරයා තමන්ගේ සාමාන්‍ය ශ්‍රාවකයා මිය පරලොව ගියාම ඒ තැනැත්තා අසුවල් තැන උපන්නා හවලා අසුවල් තැන උපන්නා කියලා විවරණයක් කරනවා. ඒ වගේම තමන්ගේ ශාසනයේ ඉහළම තත්වයට පත් වූ ඒ විමුක්තිය හැටියට කලගෙන තත්වයට පත් වූ පුද්ගලයා මිය ගියාම ඔහු පිළිබඳව තර විදිහේ ප්‍රකාශනයක් කරනවා. අසුවල් තැනැත්තා අන්න අතන උපන්නා කියලා. පූර්ණ කස්සප කියන ශාස්ත්‍රවරයා එහෙමයි, මක්ඛලි ගෝසාල කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි, නිගණ්ඨනාථ පුත්ත කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි, සංජය දේරච්චි පුත්ත කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි, කපුදගච්ඡායන කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි, අජිත කේසකම්බල කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. මේ දෙදෙනා ගැනම පැහැදිලි ප්‍රකාශයක් කරනවා. නමුත් සමන ගෞතම කියලා මේ ඉන්න ශාස්ත්‍රවරයා ඒ සෝලක පිරිසක් ලොකු බෝල පිරිසක් ඇති බොහෝ දෙනා විසින් හොඳයි පිළිගත්තු තැනැත්තේ මේ සමන ගෞතමයන් අර පළමුවෙනි ප්‍රශ්නයට නම් පිළිතුරක් දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ශ්‍රාවකයකින් පරලෝක ගියාම අසුවල තැන උපන්නා කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. නමුත් යෝපික්ඛෝස් ශ්‍රාවකෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමපත්ති පත්තෝ සම්පි ශ්‍රාවකං අභ්‍යතීතං කාලංකතං උප්පත්ති තුන්න ව්‍යාකරෝති. නමුත් තමන්ගේ ශාසනයේ අර උත්තම තත්වයට පරම තත්වයට ගිය ශ්‍රාවකයා මිය ගියාම ඒ පිළිබඳව යම්කිසි විවරණයක් ප්‍රකාශනයක් අර කියාපු අර චතුෂ්කෝටික ඥාය අනුව කරන්නේ නැහැ. අපිට කොහොනම් ඒවන් ව්‍යාකරෝති? නමුත් මෙන්න මේ විදිහ විවරණයක් කරනවා. ඒ වින්වට අච්ඡෙජ්ජි තණ්හං වාවත්තේ සංයෝජනං සම්මා මානාදි සමයා අන්තමකාති දුක්ඛං. අච්ඡෙජ්ජි තණ්හාව කපා හැරියා, වාවත්තේ සංයෝජන දැමි හරවල දැම්මා. මේක හරියට කියනවා වාවත්තේ කියන වචනේ තියෙන දැන් අපිට හිතා ගන්න පුළුවන් දැන් කොක්කකින් යමක් අමුණලා තියෙනවා නම් ඒ කොක්ක අනිත් පැත්තට හැරෙන්නේ. අන්න ඒ වගේ දෙයක් වාවත්තේ සංයෝජන. සම්මා මානාදි සමයා හොඳින් මානය තේරුම් ගැනීම, මානයේ යථා ස්වභාවය හොඳින් තේරුම් ගැනීම, අන්තං අකාසි දුක කෙලවර කළ කියන ඔන්නෝ විදිය විවරණයක් දෙන්නේ. අර අපට වුණ අන්දමේ උත්තරයක් නෙවෙයි කියලා මෙන්න මෙහෙම අතුරු කතාවක් ඒ ස්වභාවය පැවතුනාය. මේ කහලා මේ වච්චිකොත් තාම මේ විස්තරයයි කියන්නේ. මේ කහලා මට මේ සැකයක් විචිකිච්ඡාවක් ඇති වුණා. කොහොමද මේ සමන ගෞතමීන්ගේ ධර්මය තේරුම් ගන්න? සිහිම ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ වදාලා අලංහිතේ වච්චකං කිතුන් අලං විචිකිච්චිතුන් සංකනියේ සේපන ස්ථානයේ කංකා උපද්ජා උපන්නා. ඒක හොඳයි වච්චේම සැකතලේක විචිකිච්ඡාවක් ඇති කරගත්තු එක ඇත්ත වශයෙන් සැකයක් විචිකිච්ඡාවක් ඇති විය යුතු තැනකයි ඔබට සැකයක් ඇති වුණේ. එහෙම ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට අර වච්චගේ ඒ තිබෙන ඒ සැකය දුරු කිරීමට ඊළඟට නියම විදිහටම හේතු දක්වනවා. සෞපාදානස්ස පහං වච්චේ උපත්තින් පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. මම උපතක් දක්වාලන්නේ උපාදාන සහිත වූවටයි. උපාදාන රහිත වූ අතු නෝ උට නොවේ. උපාදාන නැති තැනැත්තා පිළිබඳව මම උපතක් පෙන්වන්නේ නැහැ. උපාදාන ඇති එක්කෙනා පිළිබඳව විතරයි උපතක් මා පෙන්නුම් කරන්නේ. ඊළඟට උපමාව දෙනවා. සිය තාපි වච්ච අග්ගි සෞපාදානෝ ජලති නෝ අනුපාදානෝ ඒව මේව කවං වච්ච සෞපාදානස්ස උපත්තින් පඤ්ඤාදීනි නෝ අනුපාදානස්ස යම් සී වච්ච උපාදාන සහිත වූයේ. ඒ කියන්නේ දර ඉන්ධන ද්‍රව්‍ය යුණක් අල්ලගන්න දේ යම් සී ද්‍රව්‍යයක් තිබෙනවා නම් ඒ එවන්නක් ඇති කල්ලිම සෞපාදානෝ ජලති ගින්න දැල් වෙනවා. අනු උපාදාන ඒ දර ආදියක් නැති කල්ලි ඒ දැල් වෙන්නේ නැහැ. අන්නේ විදිහටම මේ උපාදාන කියන වචනේ එතකොට අර්ථ දෙකක් තිබෙන බවයි අපි කලින් උත්සඳහන් කළේ. ඒ ගින්නට දර වගේ අර පුද්ගලයාට ඒ උත්පත්ති පිළිබඳව උපාදානිය උපකාර වෙනවා. ඒ උපාදාන නැත්තාටම උපපත්තියක් පෙන්වන්න කරනවායි උපාදාන නැත්තාට නොවේ. එහෙම ප්‍රකාශ කළාම මේ වච්ච තවත් ප්‍රශ්නයක් අහනවා. එක්තරා විදිහක ටිකක් යම්කිසි අදහසක් දෙන ගැඹුරු විදිහ ප්‍රශ්නයක් අහන්නේ. යස්මින් චපන ගෝතම සමයේ අච්චි වාතේන චිත්තා දූරම්පි ගච්ඡති ඉමස්සපන භවං ගෝතම කිං උපාදානස්මි පඤ්ඤතේති. යම් අවස්ථාවක ගිනි සිලක් උලඟින් විසි කරනු ලැබ දුරට පවා විහිදී යන්නේද ඒ පිළිබඳව ඊට කුමක් උපාදානීය වේයයි සමන ගෞතමයන් පෙන්නුම් කරන්නේද කුමක්ද ඒ ගින්නට ඒ අවස්ථාව උපාදාන වන්නේ කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා. යස්මින් කෝවච්ච සමයේ අච්චි වාතේන කිත්තා දූරම්පි ගච්ඡති ඉමස්ස සමහං වාතුපාදානං ගදාමි වාතෝ හිස්ස වච්ච තස්මින් සමයේ උපාදානං හෝති. යම් අවස්ථාවක ගිනිසිලක් ඒ හුලඟින් විසි කරනු ලැබ ඈතට විහිදී යයිද ඒ අවස්ථාවේ වාතයම උපාදානය යයි මම කියමි. ඒ විහිදී යාමට වාතයම උපාදානය වෙනවායි. ඒ අවස්ථාවේ වාතයයි ඊට උපාදානය වන කියලා කිව් පිළිතුරු දෙනවා. එතකොට මේ දුන්නේ මේ උපමාවක්. ඊළඟටයි ඔන්න නියම ප්‍රශ්නෙම වච්චහන්නේ. යස්සින්ච පන භෝගෝතම ඉමංච කායන් නික්ඛිපති සත්තෝච අඤ්‍යතරං කායන් අනුපත්තෝ හෝති ඉමස්ස පන භවං ගෝතමෝ කිං උපාදානස්මි පඤ්ඤතේති. යම් අවස්ථාවක සත්වේ මේ කය අතහැරලා වෙන කයක උපදීද ඒ අවස්ථාවේ කුමක් උපාදානයේ හැටියට මේ ශ්‍රමණ ගෞතමින් දක්වනවාද කියලා ඒ ප්‍රශ්නය අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර යස්මින් කෝවච්ච සමයේ නිමන්තකායන් නික්ඛපති සත්වෝච අඤ්‍යතරං කායන් උප්පන්නු හෝති සත්වෝච අඤ්‍යතරං කායන් අනුපත්තෝ හෝති සමහං සංඛාදානං වදානි සංහාහිස්ස වච්ච තස්මින් සමේ උපාදානං හෝති. යම් අවස්ථාවක සත්වේකු මේ කය අතහැරලා වෙන කයකට පැමිණියේ වෙයිද වෙන කයකට පැමිණෙනවද ඒ අවස්ථාවෙහි සංහාවම ඒ තැනැත්තාට උපාදානය වෙනවායි. සංහාවයි උපාදානය වන්නේ ඒ අවස්ථාවේ සංහාව උපාදානය වශයෙන් සිටිනවායි. මෙතනින්ම සූත්‍රය කෙළවර වෙනවා. නමුත් මෙන්න මේ කියාපු මේ අවසාන පාඨ දෙක මේ කොටස් දෙකේ එක්තරා ගැටුම් සුතනක් තියෙනවා. අපි මේ පාඨ වලට යොදාගත්තේ අනුපත්තෝ කියන වචනයයි. පැමිණියේ කියන එකයි. සත්වයා මේතර මේකයි අතහැරිය අඤ්‍යතරං කායන් අනුපත්තෝ. එක්තරා කායකට පැමිණියා. මේකයි අතහැරියේ වේද එක්තරා කායකට පැමිණියේ වේද කියලා. නමුත් අටුවාවෙහිම පිළි අරගෙන විවරණය කරන්නේ අනුපන්නෝ කියන පාඨය. අනුපන්නෝ කිව්වොත් මේකේම විරුද්ධාර්ථයයි තිබෙන්නේ. නූපන්නේ වේද. අනුපන්නෝ හෝතිටි චුතික්ඛණේයව පටිසන්ති චිත්තස්ස අනුපන්නත්තා අනුපන්නෝ හෝති කියලා විවරණයකුත් දෙනවා. ඒ අනුපන්න කියලා එතන යොදලා තියෙන්නේ මක්නිසාද කියන කටුවාචාරින් මහන්සිය තෝරන්නේ සාරත්ථප්පකාපින්නේ සංයුක්තනික අටුවාවේ චුතික්ඛණේයම පටිසන්ති චිත්ත නූපදින නිසා අනුපන්න මෙතන මේකයි අතහැරිය නමුත් කොහෙවත් උපන්නේත් නැහැ. එතකොට මේකටම ප්‍රතිවිරුද්ධ අර්ථයක් තිබෙනවා. ඇතැම් ත්‍රිපිටක සංස්කරණයන් සංස්කාරකින් මේ ගැන සැක කරනවා. මෙතන ශුද්ධ ගියුතු පාටියක් කියලා. ඇත්ත වශයෙන්ම මේ සැකේ සාධාරණ නිසා තමයි සාධාරණ හැකියට හැංගෙන නිසා තමයි අපි මෙතන අනුපන්නෝ යන වචනේ වෙනුවට අනුපත්තෝ යන්න යෙදුවේ. ඒ කියන්නේ මේ එක්තරා මේ කයද අතහැරියා. සත්‍යය මේ කය අතහැරියා එක්තරා කයකට පැමිණියා. මේ පාඨය යොදා ගැනීමට හේතුව මොකද? අඤ්ඤතරං කියන වචනය නිතරම යෙදෙන්නේ යම්කිසි ඇති බවක් හඟවීමටයි. එක්තරා කියලා යොදන්නේ යම්කිසි වකින් තෝරලා ඇති බවක් හඟවන ක්‍රමයක්. හඟවන හඟවීමටයි. එහෙම නැත්නම් අඤ්ඤං කියලා යොදන්න තිබුණා. මේ කයද අතහැරියා අනෙක් කයක පැමිණියේ නැහැ කියලා කියන්න තිබුණේ. නමුත් එක්තරා කියලා යෙදුවේ මේක ඇති බවක් හඟවන නිසා. එක්තරා කයකටද පැමිණියේ වේද? එතකොට නිරුක්තිය අනුව බැලුවත් මේ අඤ්ඤතරං කියන වචනේ අනුව අපිට ගන්න වෙන්නේ අනුප්පන්නෝ කියන පාඨය නෙවෙයි අනුප්පත්තෝ කියන පාඨයයි. මේකයි සත්‍යය මේකයි බහාතබනම අතහරිනවා එක්තරා කයකට පැමිණෙනවා. එක්තරා කයකට පැමිණෙනවා. ඒ නිරුක්තිය අනුව ඒ වගේම උපමාව අනුව කල්පනා කරලා බැලුවා මෙතන පිනින්නේ මේ වච්ච අහන ප්‍රශ්නය ගැන ටිකක් කල්පනා කරලා බැලුවාම ඉස්සෙල්ලම අහන ප්‍රශ්නය ගිනිසිලක් හුලඟෙන් විසි කරනු ලැබ ඈතට විසිදෙනවා කියලා මේ කියන්නේ අර ලව්ගින්නක් එහෙම පැතිරෙන කාරණය පිළිබඳවයි. දැන් ලව්ගින්නක් පැතිරීමේදී 1.10 ක ඉඳලා තව ඈත තියෙන ගහකට ගින්න පැතිරෙන්නේ හුලඟින් ඒක තල්ලු කරාම. අන්න ඒ කාරණය උපමා කරගෙනයි මේ වචහන්නේ. නමුත් මෙන්න මේ අටුවාවේ අනුව තේරුම් කළා කියන්නේ මේක අයත් අතහැරියා තව කොහෙවත් උපන්නේත් නැහැ. ඒ එතකොටයි අර උතන්හා උපාදානිය වෙන්නේ. මේ විදිය විවරණයක් මුල් කරගෙන තමයි ඇතම් කෙනෙක් අන්තරාභවවාදයකට මේකෙන් මතු කරගන්න බලන්නේ. ඒකට අන්තරාභවවාදයකට කොහෙත්ම ඉඩක් නැහැ. අර අනුප්පත්තෝ කියන පාඨය ගත්තොත්. වච්චහන්නේ මෙතන ඉතාම සරල ප්‍රශ්නයක්. කෙනෙක් මේක අතහැරලා තව කයක උපදිනකොට ඒ පරතරය කොහොමද පියවෙන්නේ කියන එකයි. දැන් ගින්නක් එතකොට බුදුරජාණන් වහන්සේ අර දෙන උපමාවත් අර ගින්නක් එක තැනකින් ඒ 1000කින් අනිත් 1000කට පැතිරීමේදී වාතය උපාදාන වන්න වගේ මේ තණ්හාව අර මරණ අවස්ථාවේදී ඉදිරිපත් වුනහම එක කයක් අනෙක් කයක් එක්ක සම්බන්ධ වෙනවා. අන්න ඒ නිසාම තමයි තණ්හාවට භවනෙත්ති කියලා කියන්නේ. භවනෙත්ති නෙත්ති කියලා කියන්නේ නිරායාම. ඉදිරියට නිරායන ගතියක් මේ තණ්හාවේ තියෙනවා. භව නති කියන වචනේ යොදනවා තණ්හාවට භවනෙත්ති කියලා යොදනවා. එතකොට මෙතන මේ කියවෙන්නේ අර මේ කයත් ඊළඟ නැවත උපදීමේදී ඊළඟ කයත් අතර පරතරය පියවෙන්නේ මෙන්න මේ තණ්හාවේ. තණ්හාව උපාදාන වශයෙන් සිටිනවා. තණ්හාවම දර ඉන්ධන ද්‍රව්‍ය වශයෙන් සිටිනවායි මේ එක තැනකින් තව තැනකට ඉපදීමේදී කියන්නේ. ඒ කාරණේයි මෙතන අපිට තේරුම් ගන්නවන්නේ. කොහේටද ඒවා මෙන්න මේ කුතුහල ශාලාවේ කරමු සාකච්ඡාවෙන් අපිට පෙනෙනවා. මේ විමුක්ත පුද්ගලයාගේ මේ ශාසනයේ විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය සම්බන්ධයෙන් අනිකුත් ශාස්ත්‍රවරුන් වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් නොකිරීම මේ මහණ බමුණන්ගේ නොයෙකුත් විදිහේ කුතුහලයට හේතු වුණු බව. ඒ නිසායි ඔවුන් මේ ගැන දිගින් දිගටම කතා කළේ. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කිසිවක් නොකිය හිටියා නොවේ. යම්කිසි අමුතු විදිය විවරණයක් දුන්නා. ඒකයි අර වච්චාර කියපු ප්‍රවෘත්තිය සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දුන්න විවරණය අර සතර කොන් ප්‍රශ්නය අනුව ගිය විවරණයක් නෙවෙයි. අමුතුම විවරණයක්. අච්චේජි තණ්හං වාවත්තේ සංයෝජනං සම්මා මානාදි සමයා අන්තමකාසි දුක්ඛස්ස. තණ්හාව කපා හැරියා. භව කොකු භවයට සම්බන්ධ වුණු කොකු අනිත් පැත්තට හැරෙව්වා. මානය හරියට තේරුම් ගැනීමෙන් දුක කෙලවර කළා. කියන අන්නේ විවරණයයි දුන්නේ. ඒකයි ඒකට නියම උත්තරය. අර හතර කොණෙන් එකක්වත් නෙවෙයි. මෙන්න මේ කාරණයෙන් අපිට මේ කාරණේ ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා. මක් නිසාද? අර මේ භවනෙත්ති. මේ භවනෙත්ති කියන මේ සංහාව කපා හැරීම. ඒ කියන්නේ සංහාව කපා හැරීමෙන් වෙන්නේ අර භවයක් භවය යහකරන ඒ සංයෝජන ක්‍රියා විරහිත වීමක්. කොපු ආපස්සට හැරෙව්වා වගේ. භව සංයෝජන. සංයෝජනක්ෂය කියලා කියන්නේ ඒකයි. එහෙම වුණාම ඊළඟට තවත් වැඩ හොඳ අදහසක් කියවෙන මෙතන සම්මා මානාදි සමය. මේ අස්මිමානයේ යථා ස්වභාවය ඉවත් වන්නේ අවිද්‍යාව ඉවත් වීම හා සමග. සම්මා මානය හරියට තේරුම් ගත්තාම එතන ඉවරයි මානය. හරියට අඳුර තියෙන දැනකට ලාම්පුවක් අරන් ගියා වගේ. එතකොට සම්මා මානාදි සමය මානය නැතිවීමෙන්ම අන්තමකාසි දුක්ඛස්ස. දුක පිළිබඳ ප්‍රශ්නයක් නේ තිබුණේ. දුකයි කියලා වරෝනේ. එච්චරයි කියන්න තියෙන්නේ කියන එකයි. එතකොට මේනුත් අපට වැඩගත් කාරණා රාශියක් හරි වෙනවා. නමුත් මේකත් වඩා හේතු සාධක හේතු බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීලා තිබෙනවා අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ. අග්ගිවච්ඡගොත්ත සූත්‍රය තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ අගිවච්ඡගොත්ත සූත්‍රයේ පැහැදිලිවම අර මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙන්නේ අර හෝති තථාගතෝ පරම්මරණ ආදී ඒ චතුස්කෝටික ඒ සතාවට අනුවයි. ඒ අනික් මහණ බමුණන් නම් කල්පනා කළා දිය යුතු පිළිතුර මේ හතරෙන් එකක් විය යුතුයි කියලා. අවශ්‍යයෙන්ම මේ හතරෙන් එකක් විය යුතුයි දිය යුතු පිළිතුර. මේ පිළිතුරක් දෙන්න බෑ කියන ඒ දේ අදහසක් වොන් තුල තිබුණා. මේ තථාගත මරණින් මතු මේ තත්ත්වය පිළිබඳව මේ සතරකොන් ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මේ සතරකොන් ප්‍රශ්නයට බුදුරජාණන් පිළිතුරු නොදී ඒවා පැත්තකට කළා. තපිතානි ඒවා ප්‍රතික්ෂේප කළා. පටික්ෂිත්තානි අව්‍යාකතානි ඒ විදිහට විවරණය කළේ නැහැ කියන කාරණේයි මේ සූත්‍රවල නිතරම සඳහන් වන්නේ. එතකොට මෙන්න මේක ලොකු ගැටලුවක් වුණා. මේ හතරට මොකද මේ පිළිතුරු නොදෙන්නේ කියන එක. අන්‍ය තීර්ථකයන් පමණක් නොවේ මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා පවා මාළුන්ගේ පුත්ත කියන භික්ෂුන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේට අභියෝග කළා. බොහොම තදින්ම අභියෝග කළා. මේ ප්‍රශ්න හතරෙන් එකකට පිළිතුරු දෙන්න එහෙම නැත්නම් දන්නේ නැති බව කියන්නේ කියලා. ඒ තරම් උග්‍ර විදියට මේ තර්ජනය අභියෝග කළීමක් නිසාද මේ හතරෙන් එකකට එකක් ඇත්ත වශයෙන්ම සත්‍ය විය යුතුයි කියන හැඟීමක් ඒ අය තුළ තිබුණ නිසා. මේ හතරත් එක්කම ඇඳලා තිබෙන තවත් ප්‍රශ්න හයක් තිබෙනවා. ඒකෙන් උත්තර පිළිතුරු නොදී පැත්තකට කළා. ඒ හයත් අපි අන්තිමින් නමුත් මෙතෙන්දී කිට්ටු කර ගන්න ඕනේ. මොකද යම් කිසි වැදගත් කාරණා රාශියක් ඒනුත් මතු කර ගන්න පුළුවන්. ඒ හය මොනවද? සස්සතෝ ලෝකෝ, අසස්සතෝ ලෝකෝ. පළමුවෙනි යුගලය. ඒවත් ඒ හය මෙන්න මේ ඒ හය ඇත්ත වශයෙන්ම උගතෝ කෝටික යුගල තුනක්. අවසානයේ තියෙන්නේ චතුෂ්කෝටික. හතර කොන් ප්‍රශ්නයක්. ඒ 10න් මුලින් තියෙන්නේ උභතෝ කෝටික ප්‍රශ්න යුගල තුනක්. පළවෙනි යුගලය මොකද්ද? සස්තෝ ලෝකෝ අසස්තෝ ලෝකෝ. ලෝකය සදාකාලිකය, ලෝකය සදාකාලික නොවේ. දෙවෙනි යුගලය අන්තවාලෝකෝ අනන්තවාලෝකෝ. ලෝකය කෙලවරක් සහිතය, ලෝකය කෙලවරක් රහිතය. ඊළඟ යුගලය තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ජීවයත් ශරීරයත් එකක්මය. ජීවය එකක්ය, ශරීරය අනිකක්ය. මෙතන ජීව කියලා යොදලා තියෙන්නේ ආත්මය කියන අදහස. එතකොට වඩා තීරණ භාෂාවෙන් කිව්වොත් ආත්මයත් ශරීරයත් එකක්ය. සමහර විට පසේ නදී කොසල රජු වෙන්නේ රජවරු. ඒ වගේම මේ සංඝ ශාසනයේ මේ අන්‍ය තීර්ථක සමන ප්‍රාග්මණිනුත් විතර අහනවා මේ ප්‍රශ්න 10. මේ ප්‍රශ්න 10න් පිළිතුරු ලබා ගන්න හුඟක් දෙනෙක් උත්සාහ කරනවා. එතකොට මේවට පිළිතුරු නොදීමට හේතු නොදුන්නේ මක් නිසාද කියන එක මේ කාරණය යට බොහොම වටිනා ගැඹුරු ධර්ම කාරණා රාශියක් සැඟවිලා තිබෙනවා. බුදුරජාන් වහන්සේ මේවට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට පළමුවෙන්ම එක හේතුවක් හැටියට බොහොම දෙනෙක් කියන්නේ අර මාළුන්ගේ පුත්‍ර වික්ෂුන් වහන්සේ වගේ නොදන්න නිසා, මේකට උත්තර දෙන්න බැරි නිසා, උත්තර නොදී ඒක පැත්තකට කළා කියන එක. ඊළඟට තවත් හේතුවක් තමයි සමහර කෙනෙක් දක්වනවා. ඒ නොදන්න නිසා නොවේ. මේ පිළිතුරට පිළිතුරු මේ ප්‍රශ්න වලට පිළිතුරු බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. නමුත් අපට දේශනා කළේ නැත්තේ ඒව නිවනට අවශ්‍ය නැහැ කියන නැති නිසා. දන්නවා, නමුත් නිවනට අවශ්‍ය නැති නිසා අපට දේශනා කළේ නැත. ඒකට සාධක වශයෙන් සමහර කෙනෙක් ප්‍රකාශ කරනවා, කිට්ටු කර ගන්නවා මේකට. අර සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තයේ තියෙන සිංහපා සූත්‍රයේ ඇක්ටේරිය වණයක බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අතට එක ඇටේරිය කොළහුරක් අරගෙන සංඝයා වහන්සේලාගෙන් ඇසුවා, මේ අතේ තිබෙන කොළ ප්‍රමාණයද වැඩි, මේ ගස්වල උඩ ගස්වල තිබෙන කොළද වැඩි කියලා. සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා, අතේ තියෙන බොහොම කොළ ටිකයි, මේ ඉහළ ගස්වලයි වැඩිපුර කොළ තිබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක් කළා. ඒව මේව කෝබික්කවේ ඒතදීව බහුතරං ජංගෝමය අභිඥාය අනක්ඛාතං අප්‍රමත්තකං අක්ඛාතං. එසේම මහණෙනි, මෙයම වැඩි මෙයම වැඩි දෙය මොකද්ද? අභිඥාවෙන් දැනගෙන ප්‍රකාශ නොකළ කරුණු. අභිඥාවෙන් දැනගත් නමුත් ප්‍රකාශ නොකළ කරුණුය වැඩි. අර ගස්වල තියෙන කොළ වගේ. අප්‍රමත්තකං අක්ඛාතං. අභිඥාවෙන් දැනගෙන ප්‍රකාශ කළ ටික ඊටම අර අතේ තියෙන කොළ වගේ. මේ උපමාව අනුව අපි තේරුම් ගන්න ගියොත් අපිට කියන්න වෙනවා මේ ප්‍රශ්න 10ට පිළිතුරු දෙන්න පුළුවන්. මේ ප්‍රශ්න හරි. ඒවා අපිට නොකියුවේ අර වැඩිහිටිය කුඩා දරුවන්ට නොකියන දේවල් වගේ, නොකිය යම් කිසි රහසක් නිසායි කියන. නමුත් මේකත් නොවේ හේතුව.
මේ 10 නිවනට අදාළ නොවන බව නම් ඇත්ත. නමුත් තවත් හේතුවක් තිබුණා. මේ ප්‍රශ්න 10ම යම්කිසි මිත්‍යා පදනමක් උඩයි ගොඩ නැගිලා තිබෙනවා. යම්කිසි මිත්‍යා දෘෂ්ටියක් අනුව ඇති වුණු නිගමන 10ක් මෙතනින් තිබෙනවා. මේවට උත්තර දුන්නොත් මේ මිත්‍යා පදනම පිළිගත්ත වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටියට අහු වුණා වෙනවා. මේ අර උත්තර දෙන තැනට කොටු කරන විදිහේ ක්‍රමයක් මේ ප්‍රශ්නවල තිබෙනවා. ඒක නිසා තමයි අර උභතෝපෝටික චතුෂ්කෝටික වශයෙන් දෙකොන් සතරකොන් වශයෙන් මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිබෙනවා. මේවට බුදුරජාණන් වහන්සේ අහුුනේ නැහැ. ඒකයි හේතුව. එතකොට අපි මේකට තව ටිකක් විමසලා බලුවොත් දැන් පළමුවෙනි ප්‍රශ්නේ උගලිය සස්තෝ ලෝකෝ ලෝකීය සදාකාලිකය එහෙම නැත්නම් ලෝකීය සදාකාලික නොවේ කියන එක. දැන් මෙතන මේ කියන්නේ ලෝකීය පිළිබඳව ලෝකයේ කාලය අනුව විග්‍රහ කිරීමක්. ඊළඟ යුගලයේ අන්තකාලෝකෝ අනන්තකාලෝකෝ ලෝකයේ කෙලවරක් ඇත ලෝකයේ කෙලවරක් නැත. මේ ප්‍රශ්න යුගල දෙක, ඒ කියන්නේ මේ මුල් ප්‍රශ්න හතර ලෝකයේ පිළිබඳවයි. මේවට බුදුරජාන් වහන්සේ පිළිතුරු නොදුන්නේ මක් නිසාද කියලා අපි ටිකක් විමසලා බලමු. මේ ශාසනයේ ලෝකයේ කියන වචනයට අමුතුම හැඳින්වීමක් දීලා තිබෙනවා. අරියස්ස විනයේ දැන් බොහෝ අවස්ථාවල මේ බුද්ධ ශාසනයට අදාළ හැටියට යම්කිසි වචනයකට නිර්වචනය සපයනකොට ඊට හඳුන්වන ආකාරය ඉදිරිපත් කරනකොට බුදුරජාන් වහන්සේ අරියස්ස විනයේ කියලා දක්වනවා. අරියස්ස විනයේ ලෝකෝ. එතකොට ආර්ය ව්‍යවහාරයට අනුව එහෙම නැත්නම් ආර්ය ශික්ෂණයට අනුව ලෝකය හඳුන්වන්නේ අර සාමාන්‍ය ලෝකය හඳුන්වන ලෝකය විදිහට නෙවෙයි. ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය හටගත්තේ සලායතනීය බව අපි කලින් අවස්ථාවක ප්‍රකාශ කළා. චසු ලෝකෝ සමුප්පන්නෝ. මේ සලායතනය තුලයි ලෝකය හටගෙන තිබෙන්නේ. මේ සලායතනම ලෝකයයි. ඒක මේ කාරණේ කොයිතරම් වැදගත්ද කියතොත් සලායතන සංයුක්තයේ සූත්‍ර රාශියක් තිබෙනවා. ස්වාමීන් ඒක සංඝයා වහන්සේලා ඉදිරිපත් කළා, වික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කළා, බුදුරජාණන් වහන්සේකින් අහනවා මේ ලෝකය කියලා හැමෝම කියනවා මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ. මේ අපි කීපයක් විතරක් මෙතෙන් දිහට ගනිමු. සම්මිද්ධි සූත්‍රයේ සම්මිද්ධි ස්වාමීන් වහන්සේ අහනවා ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති කිච්ඡාවතානුකෝබන්තේ ලෝකෝ වාස්ස ලෝක පඤ්ඤත්තිවා. ස්වාමීනි ලෝකය කියලා කියනවා කෙතකින් මේ ලෝකයක් හෝ ලෝක ප්‍රඥප්තියක් හෝ වේද කියලා අසුවාම බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා යත්තකෝ සමිද්ධි අත්ථිචක්ඛු අත්ථිරූපා අත්ථිචක්ඛු විඤ්ඤාණං අත්ථිචක්ඛු විඤ්ඤාතබ්බා ධම්මා අත්ථිතත්ථ ලෝකෝ වා ලෝකපඤ්ඤත්තිවා. සමිද්ධි යම් තැනක ඇසක් වේද රූපයෝ වෙද්ද ඇස පිළිබඳ විඤ්ඤාණයක් වේද චක්ඛු විඤ්ඤාණයක් වේද චක්ඛු විඤ්ඤාණයෙන් දත හැකි ධර්මයෝ වෙද්ද අන්න එතන ලෝකයක් තිබෙනවා. ඒ විදිහටම කනනාසය ආදී අනිකුත් ඒ ආයතනයන් පිළිබඳව ප්‍රකාශ කරනවා. එතකොට මේ ලෝකය තිබෙන තැනයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ. ඊළඟට ඒකෙම අනිත් පැත්ත ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ යත්තකෝ සමිද්දි නත්ති චක්ඛු නත්ති රූපා නත්ති චක්ඛු විඤ්ඤාණං නත්ති චක්ඛු විඤ්ඤාතබ්බා ධම්මා නත්ති තත්ත ලෝකෝ වා ලෝකපඤ්ඤත්තිවා. යම් තැනක ඇස හෝ රූප හෝ චක්ඛු විඤ්ඤාණය හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතේතු ධර්ම හෝ විද්‍යමාන නොවෙද්ද එතැන ලෝකයක්ද නැත. එතකොට මේින් අපිට තේරුම් ගන්න පුළුවනි අර ලෝකයේ සදාකාලිකයේද කියලා ඒ කාලය අනුව කෙලවරක් සෙවීමවත් ඒ අන්තවාදකී ආදි වශයෙන් ඒ අන්තයක් තිබෙනවද කියලා ඒ කියන්නේ දේශ වශයෙන් අවකාශ වශයෙන් ඒ කෙලවරක් සෙවීමවත් එහෙන් පිටිම ඒක දෘෂ්ටියක් පමණයි මිත්‍යා දෘෂ්ටියක් පමණයි. මක් නිසාද සලායතනයේ තිබෙන තාක් ලෝකයක් තිබෙනවා. සලායතනයේ යම් තාක් දුර විහිදෙනව නම් ඒ තරම් දුරට ලෝකයක් තිබෙනවා. අන්න ඒක නිසායි මේ බුදුරජාන් වහන්සේ මේ ලෝකය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නේ. තවදුරටත් මේ ලෝකය පිළිබඳව අසපු විග්‍රහ තිබෙන කීපයක් අපි හැම එකක්ම නැතත් වටිනා වැදගත් දෙකක් ඉදිරිපත් කරමු. එක්තරා භික්ෂුවක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා ආයිමත් මේ ලෝකය පිළිබඳ නිර්වචනයක් ඇඳින්වීමක්. ලෝකෝ ලෝකෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ලෝකෝති උච්චති. මේ ලෝකය කියලා කියනවා කෙතකින්ද මේ ලෝකයක් වන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කිත්තවත බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලුජ්ජති इति කො භික්ඛු తස්මා ලෝකෝති විච්ඡති කිංච ලුජ්ජති චක්කුං කො භික්ඛු ලුජ්ජති රූපා ලුජ්ජಂತಿ චක්කු විඥානං ලුජ්ජති චක්කු සම්පස්සෝ ලුජ්ජති යම්පි දං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ලුජ්ජති. මේ ලෝකය කියලා කියන්නේ ලුජ්ජති කියලා කියන්නේ ලුදු වෙනවා. ඒක මේ කාලේ විවහාරේ නැති වචනයක්. මේ ලුදු වෙනවා කියලා කියන්නේ පළුදු වෙනවා කියන වචනේ නම් තිබෙනවා. නමුත් ලුදු වෙන වචනේ විවහාරින් ඈත් වෙලා වගේ පේන්නේ. ලුදු වෙනවා කියලා කියන්නේ බිඳිල යනවා. බුදුසසුන වහන්සේ සමහර අවස්ථාවල අලුත් නිරුක්ති දෙන වචනවලට පරණ නිරුක්ති ඇතහැරලා මොකද ධර්මානුකූල නිසා. එතකොට බිඳි යනවා කියන අර්ථයෙන් උයි ලෝකය කියලා කියන්නේ. ලුජ්ජතිති ලෝකෝ. කුමක්ද බිඳි යන්නේ? ඇස රූපයන් ඇස චක්කු විඤ්ඤාණේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ නිසා හට ගන්නා සියලු වේදිතයන් සැප දුක් ආදී සියලු වේදිතයන් මෙන්න මේ නිසා ලුජ්ජති කියන අර්ථයෙන් ලුජ්ජති කියන නිරුක්තිය අනුවයි ලෝකය එතකොට ආර්ය මේ ශාසනය හඳුන්වන්නේ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේත් අහනවා තවත් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ ප්‍රශ්නයම ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ ලෝකෝති උච්චති. ස්වාමීනි මේ ලෝකයේ ලෝකයේ කියලා මේ හැමෝම කියනවා හැනවා මේ කෙතකින්ද මේ ලෝකයක් වන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යංකෝ ආනන්ද පලෝක ධම්මං අයං උච්චති අරියස්ස විනියේ ලෝකෝ. ආනන්ද යමක් පලෝක ධම්මං අන්න එතන කියන පළුදු කියන වචනේ පළු යමක් පළුදු වන ස්වභාවයක් තියෙද එය මේ ආර්ය ශික්ෂණයෙහි ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේයි කියනු ලැබේ. කිංච ආනන්ද පලෝක ධම්ම කුමක්ද ආනන්ද මේ පලෝක ධම්ම මේ පළුදු වෙන ස්වභාවය ඇත්තේ. චක්කුංකෝ ආනන්ද පලෝක ධම්මං රූපා පලෝක ධම්ම චක්කු විඤ්ඤාණං පලෝක ධම්මං චක්කු සම්පස්සෝ පලෝක ධම්මෝ යම්පි දං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සම්පි පලෝක ධම්මං. මේ ඇසත් පළුදු වෙනවා රූපේනුත් පළුදු වෙනවා චක්කු විඤ්ඤාණයත් පළුදු වෙනවා චක්කු සම්පස්සයත් පළුදු වෙනවා චක්කු සම්පස්සේනේ නිසා ඇතිවන සැප දුක් ආදී සියලු වේදිතිනුත් පළුදු වෙනවා. එතකොට මේන් අපිට තේරුම් ගන්න පුළුවනි යමක් නිතර පළුදු වෙනවනම් මොහොතක් පාසා බිඳි බිඳි යනවනම් ඒක ඒ ඒකකයක් නොවේ. එහෙම ඒකකයක් නොවන දෙයක සදාකාලිකත්වයක් හෝ කොළ කෙළවරක් ඇති බවක් හෝ කියන්න බෑ. නිතරම පළුදු වෙනවා බිඳි හැදි හැදි බිඳි බිඳි යනවනම් ඒක එකක් හැටියට ගන්නෙ කොහොමද? ඔන්නෝයේ නිසා එතකොට මේ ලෝකේ කියන මේ ලෝක ඒ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා නම් අර අන්‍ය ආගමිකයන් අතර තිබෙන මේ ලෝකේ කියන ප්‍රඥප්තිය තහවුරු වෙනවා. ඒ දෘෂ්ටිය පිළිගත්ත වෙනවා. එතකොට මෙන්න මේ අනුව අපට මේ මුල් ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී මේ හේතුව තේරුම් ගන්න පුළුවනි. ඊළඟට බලමු අපි ඊළඟ උපතෝපටික ප්‍රශ්නය ගැන. තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ආත්මයත් ශරීරයත් එකකි. ආත්මයත් ශරීරයත් වෙන 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 වූ දෙකකි. එහෙම නැත්නම් ආත්මය එකකි ශරීරය අනිකකි කියන එක. මේ ප්‍රශ්නේ යුගරේනුත් යම්කිසි එකක් ඇත්ත වශයෙන්ම මේකට ඔව් හෝ නැහැ හෝ කිය යුතු මේ කියන එකයි ඒ අන්‍යාගම් කියන අතර තිබුණේ. බුදුරජාන් වහන්සේ මේවට පිළිතුරු දුන්නා නම් ඒත් අහු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය අපට උපමා කරන්න පුළුවනි. දැන් මේ කාලේ ඔය උසාවිය වල එහෙම දක්ෂ නීතිඥයින් සමහර ඔය විත්තිකරුවන් එහෙම නැත්නම් සාක්ෂිකරුවන් එහෙම ගෙන් කටට වචනේ දීලා යම් කිසි ප්‍රශ්නයක් අහනවා තමන්ට ඕන කරන උත්තරේ ලබා ගැනීමට. සමහර විලාට කියනවා දැන් උසාවියේ කාලය අක්කාදමන්නේ නැතිව ඔව් හෝ නැහැ හෝ යනුවෙන් කෙටියෙන් පිළිතුරක් දෙන්න කියලා. මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා යම් කිසි විත්තිකරුවෙකුගෙන්. ඔබ දැන් මත්පැන් බීම නතර කරලද? ඔබ දැන් මත්පැන් බීම නතර කරලද? ඇත්ත වශයෙන් විත්තිකරු කවදාවත් මත්පැන් නොබිව් කෙනෙක් නම් මෙයා ඔව් කිව්වත් නැහැ කිව්වත් මේ තැනත්තා ඉස්සෙල්ලා හෝ බේබද්දෙක් වෙලා හිටියා කියන එක උසාවියේ ඉදිරියේ ඔප්පු වෙනවා. ඒක නිසා මේකට උත්තර දෙන්න බෑ. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ ප්‍රශ්නවලත් තිබෙන්නේ. ආත්මයත් ශරීරයත් එකක්මද? ආත්මය වෙන එකක්ද ශරීරය වෙන එකක්ද කියලා හෙව්වොත් අර ආත්මය පිළිබඳ බුදුරජාණන් වහන්සේ නොපිළිගන්න ආත්මය පිළිගත්ත වෙනවා. පිළිගන්න සිද්ධ වෙනවා. එතකොට මේ ආත්මය කියන එකෙන් පිටින්ම මේ පුතග්ජනින් අතර ඇති වෙන මෝඩ සංකල්පයක් කියලායි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක නිසා මේ ආත්මයත් ශරීරයත් මේ එක ගොඩකට දාලා හෝ වෙන් කරලා දැක්වීම පිළිබඳ මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ නැහැ. ඔන්න ඒ විදිහම කොරයක් ওই විදිහම අඩුපාඩුවක් මිත්‍යා පදනමක් මේ තථාගතයන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නවලක් තිබෙනවා. ඒක දැනටමත් හුඟක් දුරට අපි අර ප්‍රකාශ කළ කරුණු වලින් පෙනුණා. මේ තථාගත කියන වචනේ බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අනිකුත් අන්‍යාගමිකයන් අදහස් කළ කාරණේම නොවේ. අන්‍යාගමිකයන් නම් ඒ අර සාමාන්‍ය ශ්‍රාවකයාත් මේ තථාගත කියලා කියන උත්තම පුරුෂ පරම පුරුෂ පුද්ගලයාත් අර ඒ දෙන්නම තුල ආත්මයක් ඇති හැටියට කල්පනා කළා. බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයේ බුදුරජාණන් වහන්සේ ඒ විග්‍රහය පිළිගත්තේ නැහැ. තථාගත කියන වචනේට මහා පුදුම විදියේ මහා ගැඹුරු සියුම් අන්දමේ අර්ථයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තිබෙනවා. අපිට මේක තවදුරටත් පැහැදිලි වෙන්නේ මේ කියාපු මේ අපි මේ විවරණය කරන්න බලාපොරොත්තු වෙන අග්ගිවච්ඡගොත්ත සූත්‍රයෙන්මයි. මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී පළමුවෙන්ම මේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේගෙන් අර කියාපු අර ප්‍රශ්න ලැයිස්තුවට අර 10ට තමන්ට ඕන කරන ප්‍රශ්නේ ලබ උත්තරය ලබා ගන්න. හරියට අර උසාවියේ කට්ට වචන දීලා අහන ප්‍රශ්න වගේ මෙන්න මෙහෙම අහනවා. කින්නකෝ භෝගතම සස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යං මෝගමඤ්ඤන්ති ඒවං දිට්ඨි භවං ගෞතමෝ. කිමෙක්ද භවත් ගෞතමය? ලෝකේ ශාස්ත්‍රය, නියම සත්‍යය, අනික් සියල්ල බොරුය. යන මේ දෘෂ්ටියද භවත් ගෞතමයන්ගේ තිබෙන්නේ. නකෝහං වච්චේවං දිට්ඨි නෑ වච්ච මගේ එහෙම දෘෂ්ටියක් නෑ. ඊළඟට අහනවා ඒකට ප්‍රතිවිරුද්ධ එක ඒකටත් නැහැ කියනවා. ඔහොම 10ටම බුදුරජාණන් වහන්සේ නැතනත කියලා පිළිතුරු දුන්නා. මේවට මම උත්තර දෙන්නේ නැහැ කියලා පැත්තකින් තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා වච්චගත පරිබ්‍රාජක මක් නිසාද මේ ප්‍රශ්නවලට කුමන ආදීනමයක් දැකලාද? කවර ආදීනමයක් නිසාද මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නේ කියලා නොදෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක් කරනවා. සත්තෝ ලෝකෝති කෝ වච්ච දිට්ඨි ගතමේතං දිට්ඨි ගහණං දිට්ඨි කන්තාරං දිට්ඨි විසූකං දිට්ඨි විපන්දිතං දිට්ඨි සංයෝජනං සදුක්ඛං සවිඝාතං සෞපායාසං සපරිලාහං නනිබ්බිදායන විරාගායන නිරෝධායන උපසමායන අභිඤ්ඤායන සම්බෝධායන නිබ්බානාය සංවත්තංති. මෙතන තිබෙන හොඳටම අර කියාපු හේතු දෙකම මේක නිවනට හේතු නිවනට අදාළ නොවන බවමනක් නොවේ. මේ ප්‍රශ්නවල යම් කිසි අඩුවක් තියෙන බව මේ පළමුවෙන් කියාපු කොටසින් පේනවා. මේ බුදුරජාණන් වහන්සේ හේතු හැටියට ආදීනව හැටියට දක්වන්නේ මොකද්ද? මේ සස්සතෝ ලෝකෝ කියන එක මම මේ වචන ප්‍රකාශ කරනවා. මම මේ සස්සතෝ ලෝකෝ කියන වචන ප්‍රශ්නයට පිළිතුරු නොදුන්නේ මේකයි. මේක දිට්ඨිගතක්. මේක නිකන් දෘෂ්ටිගතයක්. දෘෂ්ටියක් පමණයි. සත්‍යානුකූල නොවූ යම්කිසි දෘෂ්ටියක් පමණයි. දිට්ඨි ගහන දෘෂ්ටි වනාන්තරය. දිට්ඨි කාන්තාර දෘෂ්ටි කාන්තාරයක්. ශුෂ්ක දෙයක්. හිස් දෙයක්. දෘෂ්ටි කන්තාර දිට්ටි විසූකං දෘෂ්ටි විහිළුවක් විහිළු දැක්ම දිට්ටි සංයෝජන දෘෂ්ටි සංයෝජනයක් හැකිල්ල බැම්ම සදුක්ඛං ඊළඟට ඒ වගේම ඒවා මහා දුක් ගැන දෙන විදිහට මේවා ගැන හිතන්න ගියාම සදුක්ඛං දුක්ඛං විඝාතං වේස ගැන දෙන උපායාසං දැඩි වේස පරිලාහං දැවිල්ල ඇති කරන විදිහේ ප්‍රශ්න රාශියක් මේවා. ඒ වගේම ඒ එකක්වත් නිබ්බිදාය මේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපසමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස හේතු වන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ ප්‍රශ්නවල මේ මිත්‍යා පදනමක් තිබෙන බව. මේවා මේ මිත්‍යා දෘෂ්ටි ගොඩක් වෙන එකක් තබා බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අශෘතවත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ප්‍රශ්නක් නොවේ. මේ අශෘතවත් කෘතඥයන්ටයි මේ ප්‍රශ්න පැන නගින්නේ ලොකු ප්‍රශ්න හැටියට. මක් නිසාද අර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තිබෙනව නම් මේ ප්‍රශ්න අහන්නෙත් නැහැ. එතකොට මෙන්න මේ ඉන්න අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රශ්න 10ට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීමට හේතුව එහෙම ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආදීනව දැකලයි මෙන්න මේ ආදීනව දැකලයි මම මේ ප්‍රශ්න 10ටම පිළිතුරු නොදින්නේ කියලා තවදුරටත් ප්‍රකාශ කරනවා. මේ ආදීනව දැකලා මම ඒ වෙනුවට කළේ මොකක්ද? රූප වේදනාදී පංච උපාදානස්කන්ධේ උද්‍යව්‍යය හට ගැනීම නැතිවීම දෙක දැකලා දැකීමෙන් අහිංකාර මමින්කාර මානානුසයන් දුරු කිරීමෙන් මේ දුක් කෙලවර කළා කියන එකයි. විමුක්ත වුණා මේ සියල්ලම මිදුණා කියන එකයි. එහෙම ප්‍රකාශ කළාට පස්සෙත් අර වච්චගොත්ත තවදුරටත් අහනවා අර සතරකොන් ප්‍රශ්නය අනුවම මේ ශාසනය විමුක්ත පුද්ගලයා ගැන තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒවන් විමුක්ත චිත්තෝ පන භෝගෝතම කුහින් උප්පජ්ජති භවත් ගෞතමේ. ඔය කියාපු විදිහට ඔය විමුක්ත වෙන පුද්ගලයා කොහෙද උපදින්නේ? ඒ විමුක්ත භික්ෂුව කොහෙද උපදින්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ දෙන පිළිතුර නෝපේති කොහොමද කියන්නේ? මේ නෝපේති කියන්නේ නොයේදී. ඒ ප්‍රශ්නියම ගැලපෙන්නේ නැහැ. නොයේදී. ඒ ගැලපෙන්නේ නැහැ. ඊළඟට අහනෝ තේනහි භෝගෝතම නෝපජ්ජති. උපදින්නවද කියලා ඇහුවාම ඒකටත් ඒ ප්‍රශ්නය ගැලපෙන්නේ නැහැ කියනවා. උපදින්නේ නැද්ද කියලා ඇහුවාමත් ඒක ඊටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ ප්‍රශ්නයත් ගැලපෙන්නේ නැහැ කියලා. ওই විදිහට උපදිනවා සහ උපදිනේත් වෙයි නූපද නේත්‍රයි කියන ඒ தත්වයේද ඒකට මේ ප්‍රශ්නෙનો ගැළපෙන කියලා වදාලා ඊළඟට එහෙමනම් උපදනේත් නොවේ නූපදනේත් නොවේ කියන එකද தත්වය ඒකත් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ එතකොට ඔන්න වච්චගොත්තර මේක මහා ප්‍රවේලිකාවක් මේ හතරෙන් එකකට පිළිතුරක් ලබා ගැනීමට මේ බලාපොරොත්තු වෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේගෙන් කියනවා ප්‍රකාශ කළාම මේ ප්‍රවේලිකාව විසඳීමට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අහනවා හොඳයි එහෙනම් වච්ච මම නුඹගෙන්න යම් කිසි ප්‍රශ්නයක් අහන්නම් ඒකට පුළුවන් හැටියට පිළිතුරු දෙන්න දැන් නුඹ ඉදිරියේ ගින්නක් ගැල්ුණොත් නුඹ දන්නවද මේ ඉදිරියේ තමා ඉදිරියේ ගින්න ගැල්වෙනවා කියලා ඔව් මම දන්නවා මේ කවුරුත් ඇහුවොත් මේ ගින්න කුමක් නිසාද ගැල්වෙන්නේ කියලා මොකද කියන්නේ තනකොළ ලී කැවිලි ආදී නිසා මේ ගින්න ගැල්වෙනවා කියලා මම ප්‍රකාශ කරනවා හොඳයි කවුරුත් ඇහුවොත් දැන් හොඳයි අපි හිතමු මේ ගින්න නිවි ගියා කියලා ඔබ ඉදිරියේ එතකොට නුඹ දන්නවද මේ ගින්න නිවුනා කියලා? ඔව් මම දන්නවා. නිවුනායි කියලා දන්නවා. කවුරුත් ඇහුවොත් මේ නිවුණු ගින්න කොයි දිශාවටද ගියේ? මෙතනින් කොයි දිශාවටද ගියේ? නැගෙනහිරටද? බටහිරටද? උතුරටද? දකුණටද කියලා ඇහුවොත් නුඹ මොකද්ද කියන්නේ? අන්න ඒ අවස්ථාවේ වචිත කියන්න තිබ්බ උන අර නෝපේති කියන වචනේ. නොයේ දෙයි කියන වචනේ. නෝපේති භෝගෝතම. ඒක ගැලපෙන්නේ නැහැ. මක්නිසාද? යංහි සෝ භෝගෝතම අග්ගි කින කට්ටුපාදානං අජලි තස්සච පරියාදානං අඤ්ඤසච අනුපාහාරා අනාහාරෝ නිබුතෝත්වේව සංඛං ගච්ඡති මක්නිසාද භවත් ගෞතමය ඒ ගින්න යම් තනකොළ ලී කැබලි ආදියක් නිසා දැල්ුණේද ඒ තනකොළ ලී කැබලි ආදිය අවසන් වීමෙනුත් තවත් ඒ විදිය දරනු ලැබීමෙනුත් නියුනාය යන නිබුතෝති සංඛං ගච්ඡති ආහාර නැතිව නියුනේ යන දර නැතිව නියුනේ යන සංඛං ගච්ඡති කියන වැදගත් වචනයක් කියෙන් දිමතු වෙනවා යන අපි මේක කලිනුත් සාකච්ඡා කළා සංඛං ගච්ඡති කියන්නේ ගණන් ගනිනු ලැබි ගිනීමට හසු වෙයි කියන එක ප්‍රඥප්තියට හසු වෙයි කියන එකයි එතකොට නිවුණේ යන සංඛ්‍යාවට නිවුණේ යන යනුවෙන් කීමට සුදුසු වෙනවා ඒ නිසා නිවිලා කොහේ ගියාද කියලා කියන්න බෑ මක්නිසාද නිවි ගියේ කියලා කියු පමණින් එය නිවුණට පස්සේ තවත් කොහේවත් ගියයි කියලා හිතුවොත් ඒක අර භාෂා ව්‍යවහාරයේ පිළිබඳ එක්තරා විදිහක මිත්‍යා අදහසක් වෙනවා මිත්‍යා නිගමනයක් වෙනවා භාෂා ව්‍යවහාරයේ හරියාකාර තේරුම් නොගැනීමක් වෙනවා නිබුතෝත්තේව සංඛං ගච්ඡති එතකොට කියන්න වෙන්නේ ඒ නිවුණයි කියන ඒ වචනේ පමණයි අන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒව මේව කෝවච්ච යේන රූපේන තථාගතෝ පඤ්ඤාපේ තථාගතං පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය සංරූපං තථාගතස්ස පහීනං උච්චින මූලං තාලාවත්තුගතං අනභාවගතං ආය අනභාවකතං ආයතින් අනුප්පාද ධම්මං රූප සංඛා විමුක්තෝ කෝවච්ච තථාගතෝ ගම්භීරෝ අපමෙයෝ දුප්පරියෝගා වූ සේයථාපි මහා සමුද්දෝ උපජ්ජතීති නෝපේති නෝපජ්ජතීති නෝපේති උපජ්ජති ච නෝපජ්ජතීති නෝපජ්ජතීති නෝපේති නේව උපජ්ජති නනුපජ්ජතීති නෝපේති මෙන්න මේ ප්‍රකාශනයේ තියෙනවා මහා වටිනා ගැඹුරු ධර්මකාරණ රාශියක් අඩංගු වෙලා. එසේම දැන් අර කාරණේ පිළිගත්තට පස්සේ වච්චගොත්ත අර ගින්න නිවුනහම නිවි ගියේ කියන ව්‍යවහාරය කියන මිසක් ඒක පොහෙ ගියාද කියලා කියන නුසුදුසු බව ප්‍රකාශ කරාම බුදුරජාන් වහන්සේ ඊටම සම්බන්ධ කරලා කියනවා එසේම වච්ච යම් රූපයකින් යේන රූපේන තථාගතං පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය යම් කෙනෙක් තථාගත කෙනෙකුන් පණවාලන්නේද තථාගත කෙනෙකුන් පිළිබඳව මෙන්න යම් කිසි රූපයක් මෙන්න මේක මේ තථාගතයන් වහන්සේගේ රූපය කියලා මෙහෙම පණවන්නේද? එබඳු වේ රූපය තථාගතයන් වහන්සේ පිළිබඳව පහීන ප්‍රහීනය අතහරින ලද්දේ උච්චින්න මූලං මුලින් සිඳින ලද්දේ තාලාවත්තුගතං වත්තු වාස්තු කියලා කියන්නේ ඉඩමට තාලාවත්තුගතං කියන්නේ තල් ගහක් දැන් උගුල්වල සමහර විට කෙලින් හිටවනවා අර පොළවෙන් වෙන් කරලා අන්නේ බඳු දෙයක් මේ තාලා අවත්තුගතං තල් ගහ උගුල්වල කෙලින් හිටවල තියෙනවා හරියට නිකන් හැදෙන එකක් වගේ පිටට පේන්නේ තාලාවත්තුගතං අනභාවගතං නැති බවට පමුණුවන ආයතින් අනුපාද ධම්මං නැවත රූප දනා බවට පත් කරනවා අන්නේ බඳු මේ தත්වයට පත් කරාම රූප සංඛා විමුක්තෝ කෝවච්ච තථාගතෝ එතකොට තථාගතයන් වහන්සේ රූපය වශයෙන් ගණන් ගන්න බැරි වෙනවා රූප සංඛාවෙන් මිදෙනවා රූපය යන ප්‍රඥාප්තියෙන් මිදෙනවා රූප සංඛා විමුක්තෝ කෝවච්ච තථාගතෝ ඒ මිදීම නිසාම ගම්භීරෝ අපමෙයෝ දුප්පරියෝගාහෝ සේයථාපි මහා සමුද්දෝ ඒ නිසාම ඒ තථාගතයන් වහන්සේ ගැඹුරු කෙනෙක් වෙනවා අපමෙයෝ ප්‍රමාණ කළ නොහැකි මිනිය නොහැකි දුප්පරියෝගාහෝ ගැඹුරු මනින්න බැරි සේයතාපි මහා සමුද්ද හරියට මේ මහා සමුද්‍රය වගේ තථාගත එම නිසාම තථාගතයන් වහන්සේ උපදී කියලා හෝ නූපදී කියලා හෝ උපදිනේත්දී නූපදිනේත් කියලා හෝ උපදිනේ උපදීමත් අනූපදිනේ දෙකම වෙනවයි කියලාවත් කියන්න බෑ. මෙතන මේ පහින වෙනවයි මේ ස්රූපය ප්‍රහීන වෙන්නේ මරණින් නෙවෙයි. රූපය විනාශ වීමක් නෙවෙයි මේ මරණ ඒක නෙවෙයි හැංගෙන්නේ. තණ්හාව නැති කිරීමෙන්. ඒ බව අපට පැහැදිලි වෙනවා. තණ්හාව නැති කිරීම මේ රූපය මුලින් සිදෙන බව ප්‍රකාශ වෙනවා රාජ සංයුක්තියෙන්. කන්ද සංයුක්තියේන රාජ සංයුක්තියේදී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා රූපේ කෝ රාජ යෝ ඡන්தோ යෝ රාගෝ යානන්ති යා තණ්හා සංපජහත. එවං කං රූපං පහීනං උච්චින මූලං තාලාවත්තු ගතං අනභවගතං ආයතින් අනුපාද ධම්මං අනුපාද ධම්මං හෝති. රාජ රූපය පිළිබඳව ඇති ඡන්දය රාගය නන්දි නමුවේ සතුට තණ්හාව එය දුරලන්න. ඒ අතහැරියාම ඒ මෙන්න මේ විදිහටයි රූපය ප්‍රහීනවන්නේ මුලින් සිඳුනු ලබන්නේ අර තල් ගහක් වගේ කරන්නේ දෙන්නේ නැවත රූපදනා බවට පත් වෙන්නේ. එතකොට මේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ රහතන් වහන්සේගේ මරණින් වෙනද නැති වෙන දෙයක් හැටියටයි සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. නමුත් රහතන් වහන්සේ කියලා අපි මේ ව්‍යවහාර කරාට හරියට අර මුලින් සිඳන ලද ගසක් වගේ එහෙම නැත්නම් අර උගුල්ල තැබු තල් ගහක් වගේ. මේක අර ඈතට පේන නිසා තල් ගහක් හැටියට කෙනෙක් හිතා ගන්නවා තථාගත කියන වචනයට ගැළපෙන සත්වයේ තැනැත්තෙක් ඇත්ත වශයෙන්ම සිටිනවා කියලා. මෙන්න මේකයි එතකොට මේ මේ කොටසින් අපට වැටෙන්නේ මේකටම අදාළ තවත් වටිනා ගැඹුරු කාරණා රාශියක් මේ පාඩේ තුලින් අපට මතු කර ගන්න සිද්ධ වෙනවා. නමුත් කාලය මදි නිසා අපි දැනට මේ අදට මෙතනින් නතර කරනවා. ඉස්තාවතා ජම්හි සම්පතං සම්ම සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්තිය. ඉස්තාවතා ජම්හි සම්පතං සම්ම සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්තිය.